ඇලටික ආවා.
ඔව්.
ගෙදර පොඩි ළමයි ඉන්නවා.
ඔව්.
නිවසේ නැති වෙලාවකට මේක ඇවිල්ලා පහගල යනවා.
ඔව්.
දැන් ආවන් පස්සේ අපිට එනවා ලොකු කේන්තියක්. ඔව්.
සමහරවල්
ළමයට බයෙන්ද පුළුවන් ගහන්න හවුනොත් ඒ වෙලාවට ගහනවා. ඔව්. දැන් මෙතෙන්දී අපිට ඇති වෙන හේතුව මොකද්ද මේකෙන් කරන්නේ?
ද්වේෂය.
ඒකට එනවා අනේ වෙලාවට අර මහාන්සිය ළමයා කළා ළම
සිද්ධයක් නැහැ. ආ දැන් එහෙම කේන්ති ගියා හරි මොනවා හරි වුණා. ඒ වුණේ ලෝකෙට අයිති දැක්මෙන්ද ලෝකෝත්තර දැක්මෙන්ද අපේ ආපු පුරුද්දටද නැත්නම් සිහිය නුවණ පිහිටලද
ආපු
පුරුද්ද ඒක තේරුම් ගත්තම ඇති වැඩි විස්තර ඕනේ
එනත් පස්සේ තේරෙනවා මේ බයිල ගියන් දැන් මේක
එහෙම තේරුම් ගන්න පුළුවන් ඔන්න දැන් මේ සිහිය නුවණ යෙදුනනම් මම ওই පරණ පුරුද්දට මේක ගලි දැන් ඔන්න ලෝකෝත්තර දැක්මට ධර්මය අහලා තියෙන කෙනාට පුළුවන් එතනින් එහාට බලන්න. හරි. අහලා නැති කෙනාට ඉතින් තරහ ආරම් බැනලා ඕන දෙයක් කරගන්න පුළුවන්. ධර්මය අහපු කෙනා ඔව්. දැන් බුදුරජාණන් වහන්සේ අර කසීභාරද්වාජ බමුණට බණක් කියනවා නේද? කසීභාරද්වාජ කියන්නේ ගොවිතැන් කරන නේද? රාක්මනි. කියා දැන් කුඹුරු වපුරනවා නිකන් මේ පොඩි ඒවා නෙමෙයි අක්කර ගණන් පිරිස දාලා ඒ වපුරන තැනට බුදුරජාණන් වහන්සේ වඩින්න. ඒකේ ඒ වෙලාවේ ඒගොල්ලෝ කෑම ගන්න හදන වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩලා පාත්තරෙත් තියාගෙන බලන් ඉන්නවා. ඉතින් බමුණට තරහ යනවා. අපි මේ මෙච්චර මහන්සිලා මේවා කරලා මේ කට්ටියට කෑම දෙන්න හදනවා මේ මෙයා නිකම්ම ඇවිල්ලා මේ පාත්තරේ අරන් අපේ කෑම ටික ගන්න හදනවා කිසි මහන්සියක් නේද? එතකොට ඒ බමුණ කියනවා අපි මේ මහන්සි වෙලා සීසාලා වපුරලා මේ අස්වැන්න අරන් එහෙම අපි ජීවත් වෙන්නේ ආහාර හොයාගන්නේ ඔබත් ඒ වගේ කරන්න කියලා. කුඹුරු කටලා සීසාලා වපුරලා අස්වැන්න අරන් කෑම හොයාගන්න. බුදුරජාණන් වහන්සේ කියන බමුණ මමත් සීසානවා වපුරනවා ඕවැඩ ටික ඔක්කොම කරනවා කියලා. ඉතින් බමුණට නුවණ තියෙන හින්දා අහනවා මේ අපේ නම් මේ නගුල් ඉන්නවා හරක බාන ඉන්නවා මර විය ගහ තියෙනවා හරක්ට ගහන කෝට්ටක් තියෙනවා අරවා මේවා උපකරණ ගොඩක් තියෙනවා සීසාන්න. ඔබ සීසානවා කියනකෝ අපිට නම් ඔය නගුල් විය ගහ හරක් එකක්වත් පේන්නේ නැහැ. කොහොමද සීසාන්නේ කොහොමද වපුරන්නේ කියලා නේද? එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා මේ හිතේ එන දේවල් ටිකට කොහොමද ඒවා උපමා කර කර පෙන්නනවා. එතකොට මගේ මේ සතියයි නුවණයි තමයි මේ කෙවිතයි විය ගහයි. ඒ වයින් තමයි මේ දිගට ගෙනියන්නේ. සතියයි සම්පඤ්ඤයයි කියන දේ. එතකොට අර ඒ කෝට්ටයි අර විය ගහද මන් දන්නේ කොහොම හරි අර හාන තැනට අර යටට වහින එක. ඒක ඒ නගුලේ අර තියෙන කූරක් වගේ. එතකොට ඒක හරි දිශාවට තියෙන්නත් ඕන හරකා යවන්නත් ඕන. ඒ දෙක ගානට තියෙන්න ඕන. අන්න ඒ දෙක තමයි ඔය සති සම්පජන්ය කියන්නේ. හරි. ඒ වගේ එහෙම කරලා මේ කෙලෙස් දුරු කරනවා. කියන එක එහෙම ඒ පෙන්නවා දෙනවා. එතකොට ඔය ලෝකෙට අයිති දේවල් වලට ඕක එකින් එක අහන එක නෙමෙයි කරන්න තියෙන්නේ. දැන් අපි අඳුර ගන්න ඕන වියගහ මොකද්ද? කෙවිත මොකද්ද? ඈ? එතකොට ඒකෙදි අපි දැන් මේ සිහිය නුවණ පිහිටන්න ඕන කොහෙද? ඒක තමයි ආයතන 6. ආයතන 6ේ ඕන ආයතනයක් වෙන්න පුළුවන්. හරි? ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, නාසය වෙන්න පුළුවන්. ඒක ඕවා ගැන හොඳට තේරුම් ගන්න ඕන. ඒකේ තේරුම් ගැනීමේදී දැන් ආයතනයක් වැඩ කරන හැටි අපි අහලා තියෙනවානේ. දැන් එහෙන් දැකීම වෙන්න ඕන කොහොමද? ඇසක් තියෙන්න ඕන නේද? දකින්න පුළුවන් ඇහක් තිබුණ නැත්නම් දැකීම වෙයිද? නැහැ. ඒ වගේ තමයි අනිත් ආයතන. අහන්න පුළුවන් කනක් තිබුණ නැත්නම් ඇසීමක් වෙන්නේ නැහැ. නේද? ඒකට ඒ ඉන්ද්‍රිය නොබිඳී තියෙන්න ඕන. නේද? එහෙම තියෙන ඒ ඉන්ද්‍රියට අරමුණක් පතිත වෙන්න ඕන. ඇස නොබිඳී තියෙන්නත් ඕන, රූපයක් ආපාතනය වෙන්නත් ඕන. තව විදිහට කිව්වොත් කන නොබිඳී තියෙන්නත් ඕන, ශබ්දයක් ආපාතනය වෙන්නත් ඕන. නේද? ඔය දෙක වුණ පලියටම විඥානේ පහළ වෙයිද? ඇසයි රූපයි තිබුණ පලියටම විඥානේ පහළ වෙයිද? කනයි ශබ්දයි තිබුණ පලියටම විඥානේ, සෝත විඥානේ පහළ වෙයිද? එක්සලා සද්ද ටික අහගෙන හිටියනේ. ගාය අහගෙන ඉන්න බලන්න මොනවද ඇහෙන්නේ කියලා. මොනවද ඇහෙන්නේ? ෆෑන් එක ඇහුණා. වෙන මොනවද ඇහෙන්නේ? කතා කරන අය ඇහුණා නේ. තව මොනවද ඇහුණේ? කුරුල්ලෙක් ගහනවා. එක කෙනාට එක එක ඒවා ඇහෙන්න පුළුවන්. තව මොනවා හරි ඇහුණාද?
සර් කතා කරන්න ඇහුණා.
ආ මං කතා කරන්න. හරි. නේද? දැන් ඔය සද්ද ටික ඔක්කොම එක සැරේ ඇහුණාද? එක එක කෙනාට එක එක සද්ද ඇහිලා තියෙනවා. මේ අපි එක මොහොතක් ගත්තොත් අපි මේ මොහොතේ මොකක්ද ඇහෙන්නේ කියලා ඇහුවොත් එක එක්කෙනාගෙන් මට මේක ඇහුණා, මට මේක ඇහුණා, මට මේක ඇහුණා කියලා එක එක ඒවා කියයි නේද? නේද? දැන් ඒ ඇහුණ ඕන එකක් ගත්තොත් කනේ ආපාතනය වුණ සද්ද නෙවෙයිද? කනේ ආපාතනය වුණ සද්ද මේ මොහොතේ. නේද? එතකොට දැන් එක්කෙනෙකුට එකක් ඇහෙනවා, තව එක්කෙනෙකුට තව එකක් ඇහෙනවා. දැන් ඒ දෙන්නගෙම කනේ අර සද්ද ඔක්කොම ආපාතනය වෙලා නැද්ද? මේ මොහොතේදී?
වෙලා.
එකයි.
එකම
ආපාතන සද්දය.
දැන් බාහිර තිබුණ සද්ද කනේ වැදිලා නැද්ද? තියෙන ඔක්කොම සද්ද ටික කනේ වදිනවා නේද? ඒකයි සද්දේ ආපාතනය වෙලා නැද්ද? අහපු එක නෙමෙයි මේ අහන්නේ. කනේ සිද්ධ වෙන ක්‍රියාව. තිබුණ ශබ්ද ටික ඔක්කොම වැදිලා නේද? මේ කන නොබිඳී කන වැඩ කරන මට්ටමේ තියෙනවා. කනත් නොබිඳී තියෙනවා. ශබ්දත් ආපාතනෙ වෙනවා. එතකොට එක ශබ්දයක් නෙමෙයි. ශබ්ද ගොඩක් ආපාතනෙ. නේද? හැබැයි මේ ශබ්ද ඔක්කොම ටික ඇහුණාද? එක සද්දයයි ඇහිලා තියෙනවා. ඇයි? විඥාණය පහළ වෙන්නේ එකකට විතර. හරි. දැන් ඇහෙත් එහෙමයි. ඇහි දැන් අපි ඇහැ කියන්නේ නිකන් කැමරාවක් වගේ කියලා හිතන්න පුළුවන් නේද? එක පාරට අපි ෆොටෝ එකක් ගන්නවා. එතකොට ෆොටෝ එකේ අර ඉස්සරහා තියෙන හැම රූපයක්ම ආපාතනය වෙනව නේද? ඒකට අදාළ වර්ණ සටහන් ඔක්කොම ටික මේකේ වදිනව නේද? නැතු අපිට දකින්න ඕන එක විතරක් වෙන් වෙලා එක විතරක් වැටෙනවද? නැත්නම් තියෙන ඔක්කොම ටික අහු වෙනවා. ඒක තමයි ඇහි රූප ආපාතනය වෙනවා. ඇහි එක රූපයක් නෙමෙයි. ඇහි රූප ආපාතනය වෙනවා. එතකොට චක්කුංච පටිච්ච රූපේච්ච චක්කුංච පටිච්ච රූපේච. පාලි ටිකක් දන්නව නේද? චක්කුං කියන්නේ මොකද්ද? ඇස. රූපේ කියන්නේ මොකද්ද?
බාහිර රූපේ.
පාලි දන්න කෙනෙක් කියන රූපේ කියන එකේ තේරුම මොකද්ද? රූපෝ කියලා කියන රූපේ කියලා කියන. නැත්තම් රූපං රූපේ කියලා කියන. නෑ රූපයේ හි නෙමෙයි. පාලි දන්නේ නැහැ කවුරු. බහුවචන. අන්න ටිකක් ඉගෙන ගත්තු කෙනෙක් ඉන්නවා. පාලි ඉගෙන ගත්තේ නැත්නම් ගිහිල්ලා පොතක් හරි බලන්න. රූපේ කියන්නේ බහුවචන. චක්කුම් කියන්නේ ඒක වචනද බහුවචනද?
ඒක
වචන.
ඒක ඒක වචනයක්.
එක ඇහැයි රූප ගොඩයි. චක්කුම් පටිච්ච රූපේච්ච. පටිච්ච කියන්නේ මොකක්ද?
මේ දෙක නිසා මේ දෙක ගැටීම නිසා.
ගැටීම නෙවෙයි.
එකතු වීම
නිසා කියන්නේ පටිච්ච.
නිසා.
එතකොට ඇහැයි රූපයි නිසා.
නිසා.
ඔකම ගන්න කණයි ශබ්දයි නිසා. කන තියෙනවා කනේ ශබ්ද ආපාතණය. ඇහැ තියෙනවා ඇහි රූප ආපාතණය. හරි? එතකොට චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. මේ චක්කු විඥානයේ උපදින හැටි නේද මම කියන්නේ? චක්කු විඥානය
උපදින හැටි.
උපදින හැටි. උපජ්ජති කියන්නේ උපදින හැටි. උපදිනව නම් ඒක කලින් තිබිලාද?
නෑ.
කලින් තිබුණා නම් ආයෙ උපදින්න දෙයක් නැහැ නේද? අර විඥාණය පහළ වෙන හැටි. පහළ වෙන්නේ ඊට කලින් නැති හින්දානේ. නේද? ඒ පෙර නොතිබීම හට ගන්න ඕන නේද? තේරුණා? නැත්තම් උපජ්ජිත කියන්න ඕනේ නැහැ නේද? තොට විඥානයක් පහළ වෙනවා. පහළ වෙන්නේ නිකන් නෙමෙයි. පටිච්ච නිසා. පටිච්ච උප්පජ්ජති. දැන් වචන දෙකක් තියෙනා නේද උතන? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති. ඇහත් රූපත් නිසා උපදින. නිසා උපදින. පටිච්ච උප්පජ්ජති. ওই දෙක සම්බන්ධ කළොත් පටිච්ච සමුප්පන්න. පටිච්ච කියන එකක් තියෙනවා උපදින බවක් තියෙනවා. පටිච්ච සමුප්පන්න වෙනවා. මොකද ඒ කියන්නේ? නිසා හට ගන්නවා. හරි? පටිච්ච සමුප්පන්න. ඉබේ හට ගන්නවා නෙවෙයි. නේ නිසා හට ගන්න පටිච්ච සමුප්පන්න විඥානයක් නේද දැන් තියෙන්නේ? උපදිනවා උපදිනවා. පටිච්ච කියන්නේ නිසා, උප්පන්න කියන්නේ උපදිනවා. ඒකට ඒක සම්බන්ධ කිරීමේදී පටිච්ච සමුප්පාද. ඒ කියන්නේ හේතුන් නිසාම
ප්‍රතිඵලයක්
ලැබෙනවා. ඔව්. හේතුන් නිසාම තියෙන දෙයක්. පටිච්ච සමුප්පන්න. මේක අනිත් පැත්තට අදහස ගන්න හේතුන් නැතුව එහෙම දෙයක් ගැන කතා කරන්න බෑ.
ඵලයක් නැහැ.
හේතුන් නැත්තම් ඵලයක් නැහැ. පටිච්ච සමුප්පන්න. හරිද? දැන් පටිච්ච සමුප්පන්න කියනකොට කරුණු කීපයක් තියෙනවා. ඊට කලින් තිබිලා නෙවෙයි. ඒ මොහොතේ හේතු යෙදෙන නිසා උපදින. හේතු නිසා හටගන්න. හටගන්න කියනකොටත් තේරුම් ගන්න එපා හේතු ටික ඉවර වෙලා ඊට පස්සේ මේක හටගන්නවා කියලා. ඒතකොට හේතු නැත්තම් ඵලයක් ගැනනේ කතා කරන්නේ. එහෙම නෙමෙයි. හේතු යෙදিলা තියෙන හින්දාමයි මෙහෙම පෙන්눔 කරන්නේ. විද්‍යමාන වෙන්නේ. පටිච්ච සමුප්පන්න. ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති. මේ ඉමස්මින් කියන්නේ හේතු ටික තියෙන හින්දා ඵලය තියෙන. ඉමස්මින් සති ඉදං හෝති. හරි? දැන් විඥානයේ පටිච්ච සමුප්පන්න. මොනව හින්දාද එතකොට උප්පන්න වුනේ විඥානය? ඇසත් රූපත් නිසා කනත් ශබ්දත් නිසා තමයි විඥාණය ඉපදුනේ. ඒව නැත්තම් විඥානයක් ගැන කතා කරන්න
බැහැ.
තේරෙනවද? දැන් ඕක තේරුම් ගත්තොත් පවතින විඥානයක් ගැන ඔන්න කතා කරන්න බෑ. නේද? හේතු නිසා හේතු තියෙනකොට තමයි විඥානේ තියෙන්නේ. හේතු නැත්නම් විඥානයක් ගැන කතා කරන්න බෑ. හරි.
සමහර හේතු දෙක තුනක් එන්නේ.
හේතු දෙක තුනක් වෙන්න පුළුවන්. ඒ දෙක තුනම තියෙන්න ඕන. නෑ ඇහැ විතරක් තිබිලා රූප නැත්නම් හටගනීද විඥානේ?
රූප හටගන්නත් හේතුවක් තියෙන්න ඕන.
ඔව්. ඒ වෙන වෙනම හොයන්න පුළුවන්. ඇහැ හටගන්නත් හේතු තියෙන්න ඕන. ඒක වෙන පැටිච්ච සම්පන්නයි. ඇහත් පටිච්ච සමුප්පන්නයි රූපත් පටිච්ච සමුප්පන්නයි. ඒක වෙනම කතාවක්. දැන් අපි කතා කරන්නේ විඥානයේ පටිච්ච සමුප්පන්නයි. විඥානේ හටගන්නේ කොහොමද කියන්නේ. ඒකර විඥානේ හටගන්න නම් ඇහැ තියෙන්නත් ඕන, රූප ආපාතණය වෙලා තියෙන්නත් ඕන. නේද? ඔව්. තව හේතු තියෙන්න පුළුවන්. ඒ රූප ආපාතණය කියනකොට ආලෝකේ යෙදිලා ඉවර. නැත්තම් රූප ආපාතණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහෙන් රූපයක් සකස් කරන මට්ටම තමයි රූප ආපාතනය කියන්නේ. හරි? නේද? දැන් එතකොට ඇහත් තියෙනවා රූපත් ආපාතනය වෙලා.
එතකොට දැකිනවා.
ඔව්. තාම විඥානේ පහළ වෙලා නැහැ. මොකද දැන් අපේ කන තියෙනවා ශබ්ද ආපාතනය වෙනවා නේද? කන තියෙනවා ශබ්ද ආපාතනය වෙනවා නේද? ශබ්ද කීයක් ආපාතනය වෙනවද? තියෙන ඔක්කොම සද්ද ටික ආපාතනේ වෙලා. හැබැයි ඔක්කොම ඇහෙනවද? ඒක තමයි. ඉතින් කන තිබුණාට සද්ද ආපාතනේ වුණාටම චක්කු විඥානේ පහළ වෙන්නේ නැහැ. එහෙමනම් සමහර සද්ද ඇහෙන්නයි සමහර සද්ද ඇහෙන්නේ නැති වෙන්නයි විදිහක් නැහැ නේද? හැම සද්දෙටම විඥානයක් පහළ වුණා නම් ඇහෙන්නේ නැති වෙන්න බෑ නේද? එතකොට එහෙම විඥාන ගොඩක් පහළ වෙලා නැහැ. එක විඥානයයි පහළ වෙලා තියෙන්නේ. ඒකට තමයි සද්දයක් ඇහුනේ නේද? එතකොට එක එක්කෙනාගෙන් අහුවා මට ඇහුනේ මේ සද්දේ මට ඇහුනේ මේ සද්දේ කියලා කියනවනේ. එකම නෙමෙයිනේ. නේද? හැබැයි මේ මොහොතේ අර සද්ද ඔක්කොම කනේ ආපාතනේ වෙලා තියෙනවා. ඇහිලා තියෙන එක සද්දය. ඒ කියන්නේ විඥානයේ පහළ වෙලා තියෙන එක සද්දයක් සඳහා විතරයි. තේරුණාද මේ කියන්නේ? ඔබ තේරුම් ගන්න ඕනේ. ඈ නැත්නම් අපිට හිතෙන්නේ ඇහැයි රූපේ තිබුණ ගමන් පේනවා කියලා. කනයි සද්දේ තිබුණ ගමන් ඇහෙනවා කියලා. එහෙම ඇහෙන්නේ නැහැ. ඕකට තවත් කරුණක් කියදෙන්න ඕන. ඒක හොයාගන්න බලන්න ඔය 26 කියන එක බලන්න ඔය දීප පොලි. විසිහය ඡේදය. සැල බලමුකෝ මේ බුදුහාමුදුරුවෝ මොනවද කියලා තියෙන්නේ කියලා. අන්තිම කොලේ නෙමෙයි ඊට කලින් හිතුව ගත්තොත් ඊටත් කලින් එකේ 26 මේ පල්ලෙහා පටන් ගන්නවා. එවත්නි යම්සේ දැව නිසාද වැල් නිසාද සන නිසාද මැටි නිසාද ඇවිරි සිටි අහස ගෙයයි ව්‍යවහාරයට ඊද. අද කාලේ ගෙවල් නෙමෙයි ඒ කාලේ දී වලින් වැල් වලින් වලින් හදලා වැල් වලින් ගැට ගහලා මැටි ගහලා නේද ගයක් හදනවා. අද ඉතින් කියන්න වෙන්නේ ගඩොල් නිසාද සිමෙන්ති නිසාද හැකි නිසා ඒ වනිසා අහස ඇහිරෙනවනේ නේද ඔය ටික එනකොට හිස් අහස ඇවිදිනවා නේද. එහෙම එන එකට අපි නමක් දෙනවා ගේ කියලා. නැහි සහස තියෙන තැනක ගඩොලුයි සිමෙන්ති වැලි අරෝ මේවා දාලා බිත්ති ටිකක් බඳිනකොට ගෙයක් කියලා ව්‍යවහාර කරන නේද. මේක තමයි ඔය කියන්නේ දැව නිසාද වැල් නිසාද තන නිසාද තනකොළ අර හිවිලි කරනවා. ඊළඟට මැටි නිසාද ඇවිරි සිටි අහසට ඔන්න ගෙය කියලා ව්‍යවහාර කරනවා. මේක පැහැදිලින්නේ නේද. එවත්නි මේ පරිද්දෙන්ම ඇට නිසා නහර නිසා මස් නිසා සම නිසා ඇවිරි සිටින අහස. ඇට සැකිල්ලක් තියෙනවා, ඇට කටුක් තියෙනවා නේද. නහර තියෙනවා, මස් තියෙනවා, හම තියෙනවා. ඔය ටික නිසා ඇහිරෙනවනේ අහසේ හිස් අවකාශේ කොටස නේද. අන්න ඒකට රූපය කියලා ව්‍යවහාර කරනවා. පැහැදිලිනේ. අර ගේ කියලා ව්‍යවහාර කරනවා කණු පිටෝලලි වැල් වලින් ගැට ගහලා මැටි ගහලා තනකොළ හිරි කරලා තියෙනකොට ඔකට ගේ කියලා කියනවා. ඒ වගේ මේ ඇට කටු ටිකට නහර වැල් වලින් ගැට ගහලා මස් දාලා හමකින් වැහුවාම ඒකට රූපය කියලා ව්‍යවහාර කරනවා. රූපයක් තියෙනවා කියන එකේ ව්‍යවහාර කරනවා කියන එකේ වෙනසක් තියෙනවා. ඉතින් ව්‍යවහාර කරන නේද. ඔව්. ඊළඟ පිටුව අපි ඔක නෑ සිංහලෙන් නෙමෙයි පාලියෙන් කියවන්නේ. අජ්ජත්තිකංචේ. අජ්ජත්තිකංචේ අජ්ජත්ත කියන්නේ ආධ්‍යාත්මික
ඇතුළ
ඇතුළ බහිද්ද කියන එක තමයි විරුද්ධක නේද. බාහිර අජ්ජත්ත කියන එක. අජ්ජත්තිකංචේ ආවුසෝ චක්කුම්. ආවුසෝ කියන්නේ ඒ සාමාන්‍යයෙන් ආමන්ත්‍රණය කරන එක. චක්කුම් ඒ කියන්නේ ඇස. අධ්‍යාත්මික ඇස කියන එක තමයි ඔය කියන්නේ තව විදිහට. ආධ්‍යාත්මික ඇස. අපරිහින්නම් හෝති. අපරිහින්න පරිහානියටපත් වෙලා නැහැ. අපරිහින්න නේද. ඒ කියන්නේ බිඳිලා නැහැ. ඇහැ වැඩ කරන ඇහක් තියෙනවා තව විදිහට කිව්වොත්. ඇහැ බිඳිලා ගිහිල්ලා නැහැ. අපරිහින්නම් හෝති. එතකොට අජ්ජත්තික ඇහැ බිඳිලා නැහැ නේද. අජ්ජත්තිකංචේ ආවුසෝ චක්කුං අපරිහින්න හෝති. නැහැ ඇහැ බිඳිලා නැහැ. නොබිඳින්ච ඇහැක් තියෙන නේද. ඊළඟට බාහිරාච රූපා. බාහිර රූපය න ආපාතං ආගච්ඡanti. ආගංචත්‍ය කියන එනවා. ආපාතං ආපාතනේ වෙනවා. න කියනකොට නැහැ. එහෙම වෙලා නැහැ. බාහිර රූපයක් ආපාතණය වෙලා නැහැ. ඇහැ කියන එක අපරිහින්නව තියෙනවා. බිඳිලා නැහැ. ඒ වුණාට බාහිර රූපයක් ආපාතණය වෙලා නැහැ. හරි. ඊළඟට තව වචනයක් කියනවා. නෝච තජ්ජෝ සමන්නාහාරෝ හෝති. දැන්ට ඒක නිකන් මතක තියාගන්නකො. තජ්ජා සමන් තජ්ජෝ සමන්නාහාරෝ කියන එක වෙලා නැහැ. හරිද? මේක අපි හොයාගමුකෝ මොකද්ද කියලා. තජ්ජෝ සමන්නාහාරෝ කියන එක යෙදිලා නැහැ. නේව තාව තජ්ජස්ස. නේව කියන්නේ එහෙම හටගෙන නැහැ ඔය කියන තජ්ජස්ස. දැන් නම් තජ්ජ කියන එකේ තේරුම දැනගන්න වෙනවා. පජ්ජ කියන්නේ එයින්ම පැන නැගුම්. එයින්ම හටගත්තු කියන පජ්ජ කියන පාලි වචනේ තේරුම තමයි එයින්ම පැන නැගුම් කියන එක. ඉතින් පජ්ජ කියන වචනේ තජ්ජෝ කියලා ඉස්සෙල්ලා හිටුණා, දැන් පජ්ජස්ස. නේද? එතකොට නේවතාව තජ්ජස්ස, එයින්ම පැන නැගුණ විඥාන භාගස්ස, විඥාණය කියන එක. එතකොට මේ නිසා පැන නැගුණ විඥාණය කියන එක විඥාණය කටගාවිනේ. අනේ ඒක නිකන් විඥාන භාගය කියන්නේ විඥාණය කියන එක. විඥාණය කියන දේ විඥාණය කියලා හඳුන්වන ස්වභාවය. විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. පහළ වෙලා තියෙනවා කියන එක තමයි පාතු භාවෝ හෝති කියන්නේ. ඒ වුණාට නේව කියලා පටන් ගන්නවනේ. ඒ පහළ විලා කියන සිද්ධිය වෙලා නැහැ. හරි, නේව කියන එකෙන් ඔය ඊට පස්සේ කියන ඔක්කොම සිද්ධ වෙලා නැහැ. නේව කියන එකෙන් නේවතාව තජ්ජස්ස, ඒ කියන්නේ තාව තජ්ජස්ස කියන්නේ එයින් හටගත්තු විඥාන භාගය. විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. පහළ වෙලා නැහැ. මේන් හටගන්න විඥානයක් පහළ වෙලා නැහැ. දැන් ආයේ මුළු වාක්‍යය බලන්න. අජ්ජත්තිකංචේ ආවසෝ චක්කුන් අපරිහින්නම් හෝති. අජ්ජත්තේහ පරිහානිය වෙලා නැහැ. අපරිහින්නම් හෝති. يعني ඇහ බින්දි අභ්‍යන්තරයහ බින්දිලා නැහැ. නේද? බාහිරාච්ච රූපාන ආපාතං ආගච්ඡanti. බාහිර රූපයක් ආපාතණය වෙලා නැහැ. නොබිඳුන ඇහක් තියෙනවා. ඒ වුණාට රූපයක් ආපාතණය වෙලා නැහැ. නොච මෙන්න මේක වෙලත් නැහැ. මොකද්ද? තජ්ජෝ සමන්නාහාරෝ කියන එක වෙලත් නැහැ. තජ්ජෝ කියනකොට තේරුම් ගන්න ඒකෙන් පැන නැගෙන සමන්නාහාරෝ කියන්නේ ඔකට අවධානය යොමු වෙන. පැන නගින දෙයට අවධානය යොමු වීම. තේරුණා? තජ්ජෝ කියන්නේ ඒකෙන් හටගන්න දෙයට අවධානය යොමු වීම වෙලා නැහැ. තජ්ජෝ සමන්නාහාරෝ. නේද? එතකොට මොකද වෙන්නේ? නේව. එතකොට මෙන්න මේකත් වෙලා නැහැ. මොකද්ද? ඒකෙන් හටගන්න විඥාණය කියන එක පහළ වෙලා නැහැ. නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. පැහැදිලි? ඔය සිද්ධිය නිසා විඥාණයක් පහළ වෙනවා නම් ඒක හටගෙන නැහැ. අපි ඊළඟ පේළියට යමුකෝ. නව වචන ටික පැහැදිලි වෙනවා. අජ්ජත්ති කංචේ ආවසෝ චක්කුන් අපරිහින්නම් හෝති. කියන්නේ අජ්ජත්තයහ අපරිහින්නව තියෙනවා. ඇහ දකින්න පුළුවන් තත්ත්වේ තියෙනවා නේද? බාහිරාච රූපා ආපාතං ගච්ඡන්ති. අන්න දැන් බාහිර රූපයක් ආපාතණය වෙලා තියෙනවා. නෑ එතන න කියන එකයි දිලා නැන්නේ නේද? එතකොට ඇහත් බිඳිලා නැහැ. රූප ආපාතණය වෙලා නේද? බාහිරාච රූපා ආපාතං ආගච්ඡanti. නොච තජ්ජෝ සමන්නාහාරෝ හෝති. තජ්ජෝ සමන්නාහාරෝ කියන එක වෙලා නැහැ. අවදානිය කියලා විතරක් කියන්න එපා. එයින් පැන නැගුණ දෙයට අවදානියම වෙලා නැහැ. තජ්ජෝ කියන එක තියෙනවා. නේද? නැත්තම් මොකටද අවධානය යොමුනේ කියන ප්‍රශ්නයක් එනවනේ. එයින් පැන නැගුණු දෙයකට අවධානය යොමු වෙලත් නැහැ. අවධානය යොමු වෙලා නැහැ නේද? නෝච තජ්ජෝ සමන්නාහාරෝ හෝති. නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භවෝ හෝති. එතකොට ඒ නිසා හටගන්න විඥානයක් පහළ වෙන්නේ නැහැ. තේරෙනවද එතන කියන්නේ? හැබින්දිලත් නැහැ රූපෙත් ආපාතණය වෙලා. එනකට අර තජ්ජෝ සමන්නාහාරෝ කියන එක යෙදිලා නැහැ. එතකොට ඔය හේතු හින්දා හට ගන්න විඥානේ පහළ වීමක් නැහැ. හරි. ඔතන අර කලින් කියපු එකට වඩා වෙනස් දැන් නේද? චක්කුඤ්ඤ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියුවානේ. දැන් ඇහත් තියන රූපෙත් ආපාතනේ වෙලා. ඒ වුණාට තාම විඥානේ ඉපදිලා නැහැ. හයි. මෙතන තව හේතුවක් කියනවා තජ්ජෝ සමන්නාහාරෝ කියලා. ඒක නැති හින්දා ඇහැ තිබුණත් රූපය ආපාතනේ වෙලා තිබුණත් විඥානේ පහළ වෙලා නැහැ. මොකද තජ්ජෝ සමන්නාහාරෝ කියන එක නැහැ. එයින් පැන නැගුණු දෙයකට අවධානය යොමු වීම කියන සිද්ධිය වෙලා නැති හින්දා විඥානේ පහළ වෙලා නැහැ. ඊළඟට මොකද කියන්නේ? යතෝච කෝ ආවුසෝ අජ්ජත්ති කංචේ චක්කුං අපරිහින්නං හෝති. ඔය කියපු විදිහට ඔන්න ඇහැ අපරිහින්නව තියනවා. බාහිරාච රූපා ආපාතං ආගච්ඡanti. බාහිර රූපෙකුත් ආපාතනේ වෙලා තියනවා. තජ්ජෝව සමන්නාහාරෝ හෝති. තජ්ජෝ සමන්නාහාරෝ කියන එකත් දැන් යෙදිලා තියෙනවා. එයින් පැනලා නැගින දෙයකට අවධානය යොමු වෙලා තියෙනවා. ඒවන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. එතකොට එයින් පැන නැගෙන ඒවන් තජ්ජස්ස ඔය කියන විඥාණය පහළ වෙනවා. පැහැදිලිද? ඇහත් දිලා නැහැ රූපෙත් ආපාතණය වෙනවා. කජ්ජෝ සමන්නාහාරෝ කියන එකත් යෙදුනා නම් ඔන්න විඥානේ පහළ වෙනවා. හරි. යම් තථා භූතස්ස රූපං. ඔන්න ඔතන යම් රූපයක් තියනවාද? යම් තථා භූතස්ස රූපයක්. එතන රූපයක් යෙදෙනවාද? තන් රූපාපා රූපෝපාදාන ඛණ්ඩේ. අන්න ඒකට කියනවා රූප උපාදාන ස්කන්ධය කියලා. එතන යම් කිසි රූපයක් යෙදෙනවාද? ඒකට කියනවා රූප උපාදාන ස්කන්ධය කියලා. ඒකයි කියලා හොයාගන්න ඕනේ. ඉතින් රූප උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා හොයාගන්න ඕනේ. දැන් ඔය සිද්ධිය වෙනකොට යම් රූපයක් යෙදෙනවා නම් අන්න ඒකට රූප උපාදානස්කන්ධය කියනවා. හරි? රූප උපාදානස්කන්ධේ සංගහං ගච්ඡති. යා තථා භූතස්ස වේදනං. ඈ? එතන යම් වේදනාවක් වේද සා වේදනං වේදනූපාදානස්කන්ධේ සංගහං ගච්ඡති. වේදනා උපාදානස්කන්ධය කියලා සලකනවා. යා තථා භූතස්ස සංඥා. ඔතන සංඥාවක් යෙදෙනවා නම් සා සංඤූපාදානස්කන්ධේ සංගහං ගච්ඡති. ඒක සංඥා උපාදානස්කන්ධේ විදිහට සලකනවා. යේ තථා භූතස්ස සංඛාරා තේ සංඛාරෝපාදානස්කන්ධේ සංගහං ගච්ඡති. එතන යම් සංඛාරයක් වෙනවද? ඔන්නෝක සංඛාර උපාදානස්කන්ධය කියලා ගන්නවා. සලකනවා. යං තථා භූතස්ස විඥානං තං විඤ්ඤූණු විඤ්ඤූණු උපාදානස්කන්ධේ සංගහං ගච්ඡanti. නේද? ତେବେ ඒ ඒ කියපු ටිකේ සිංහල ටික බලුවොත් ඒ චක්සු විඥාණය සමග ඌවහුගේ එකෙනේ වරහන් ඇතුලේ තියෙන ඒ විඥාන විශය වූ යම් රූපයක් වේ. එතකොට මේ විඥාණයට විෂය වූ යම් රූපයක් වෙනවද? ඒ රූපා රූප උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් බවට පත් වෙනවා. ඒක විඥාණයෙන් දැනගන්න එක තමයි විඥාණයට විෂය වුණ රූපය තමයි. එතකොට රූප උපාදාන ස්කන්ධයට ඇතුල් කරගන්න. චක්කු විඥානය ගැන තමයි කියන්නේ. මොකද ඇහැ ගැන කතා කරපුනි. එතකොට මම වැඩි වචන ගන්න එපා. ඉස්සෙල්ලම තියෙන ටික තේරගන්න. නෑ එතකොට දැන් රූප උපාදාන ස්කන්ධය වෙන්නේ මොකද්ද? මේ විඥාණයට විෂය වුණ දේ. නේද? ඊළඟට විඥාන සමංගී වූ ඔහුගේ ඒ කියන්නේ විඥානයේ එක්ක යෙදුන යම් වේදනාවක් වේද ඒක වේදනාන උපාදාන ස්කන්ධය. හරි? වේදනා උපාදාන ස්කන්ධේ බවට පත් වෙනවා. ඒ විඥානයේ එක්ක යෙදුන වේදනා ගතියක් වෙනවා. ඒ වගේම ඒ සංඥාවක් වේද ඒ සංඥා උපාදාන ස්කන්ධේ වෙනවා. ඒ සංප්‍රයුක්තව කියන්නේ ඒක සමග යෙදෙන කින්. නේද? ඒ විඥාන සම්ප්‍රයුක්තයම් චේතනා සංස්කාරය වෙද්ද ඒ සංකාර උපාදාන ස්කන්ධේ ඒ සමගය යෙදෙන සංස්කාර එතන චේතනා තිබුණා නම් ඒවා සංකාර උපාදාන ස්කන්ධේ එබඳ වූවහුගේ යම් විඥානයක් වේද දැන් එතන චක්කු විඥානය කියන එක විඥාන උපාදාන ස්කන්ධෙහි ඇතුළත් බවට යන එතන සිංහලෙන් කිව්වොත් හෙතන මෙසේ දනි ඊට පස්සේ ටික මෙසේ මේ පස්වදෑරම් වූ උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය සන්නිකාතයේ එක්රැස්වීම වේ. උපාදානස්කන්ධ පහ එකතු වෙන්නේ ඔන්න ඔහොමයි. නේද? මෙය භාග්‍යවතුන් වහන්සේ විසින්ද වදාරන ලදී. යමෙක් පටිච්ච සමුප්පාදය දකීද හෙතන පටිච්ච සමුප්පන්න වූ කියන ධර්මය දකිනවා. යමෙක් ධර්මය දකීද හෙතන පටිච්ච සමුප්පාදය දකී කියයි. තට තේරුම් ගන්න ඕන මේ උපාදානස්කන්ධයෝ පස් දෙන පටිච්ච සමුප්පන්නයෝ වෙති. එහෙනම් මේ පස් දෙනාම පටිච්ච සමුප්පන්න වුනේවා. මේ උපාදානස්කන්ධ පසෙහි යම් ඡන්දේ කාලේ සෙනෙහි ගැලී සිටීමෙක් වේද ඒ දුක්ඛ සමුදය. මේ පහට කැමති වෙන ගතියක් තියෙනවා නම් ඒ තමයි දුක්ඛ සමුදය. ඒ කියන්නේ තණ්හාව බවට පත් වෙනවා. අපේ ඡන්දේ කාලේ සෙනෙහය ගැලී සිටීම. මේ දුක්ඛ සමුදය. මේ උපාදානස්කන්ධ පහේ යම් ඡන්ද විරාග චන්දරාග විනයක් වේද චන්දරාග ප්‍රහාණියක් වේද එය දුක්ඛ නිරෝධය. අවත්නි මේ ප්‍රමණයකිනුත් මහණෝ විසින් බුද්ධ ශාසනයේ බොහෝ කොට කරන ලද්දී වි. ඉත්තාවතාපිකෝ ආවසෝ භික්ඛුනෝ බහූ කතං හෝති. නැත්නම් මේ ශාසනයේ යෙදෙනවා. නැත්නම් මාර්ගයේ වඩනවා කියන්නේ ඔන්න බොහෝ කොට වැඩුවා වෙනවා ඔන්න ඕක මෙනෙහි කරමු. හරියට දැනගත්තා. හරි.
සර් විඥානයයි මනසයි ඒ දෙකක්ද නැත්නම් එකක්? ඒ මොකද නැත්නම් විඥානයට මනසෙන් යම්කිසි ආධාරයක් දෙන්න ඕන එක. හදින් දීම අපේ පෙරේ අරගෙන සර් විඥානයයි මනසයි එකක්ද නැත්නම් දෙකක්?
මනස ඒක 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 දැන් Taman අදහස් කරන එක විඥානය කියලා මොකක්ද අදහස් කරන්නේ මනස කියලා මොකක්ද අදහස් කරන්නේ කියන එක කියලා ඇහුවහම
අපිට මම මෙතන කරේ රූපේ අඳුනා ගත්තා විතරයි. එතනින් ඒ ඇඳිනේම දුන්නේ මනසෙන් නේද? විඥානේ ටිකක් මේ මනස කියන එක තව වෙනම මොනහරි
මෙතන මනස කතාවක් යෙදුනේම නැහෙනි.
ඔය යෙදුනේ නැහැ. නමුත් ඒක මේ අර අතීතෙන් ගන්න ඕනේ කියනකොට ඒතර ඒ මනස
අතීත කතාවක් මෙතන යෙදුන්නේ නැහැ ඔය කියපු ටිකේ. දැන් අපි චක්කු විඥානේ පහළ වෙන හැටි තමයි මෙතන කතා කරන්නේ. ආ අඳුනා ගන්න පරණ අධ්‍යක්ෂකෙන් දාන කතාවක් කොතන යෙදුන්නේ නැහැ. මේ චක්කු විඥානේ පහළ වෙන හැටි. ඔය විදිහමයි සෝත විඥානයක් පහළ වෙන්නේ. දැන් ඔතන තේරුම් ගන්න. එතකොට චක්කු විඥානය පහළ වෙන්න බෑ මෙන්න මේ කරුණු ටික යෙදුන්නේ නැත්තම්. මොනවාද? ඇස නොබිඳී තියෙන්න ඕන අපරිහින්නම්. නේද? ඊළඟට රූපයක් ආපාතනය වෙන්නත් ඕන. ඔය දෙක තිබුණාට මොකද චක්කු විඥානේ පහළ වෙන්නේ නැහැ. එයින් පැන නගින දෙයකට තජ්ජෝ අවදානේ යමු උනොත් අන්න ඒක තමයි, එතකොට තමයි විඥානේ හටගන්නේ. ඒ කියන්නේ විඥාණයෙන් දැනගන්නේ ඒකෙන් පැන නගින දෙය. නේද? ඒක පැහැදිලි නැද්ද? දැන් අපි හිතමු චාර දැන් දැන් කණේ උදාහරණයක් ගත්තොත් සද්ද ගොඩාක් වදිනවා නේද කණේ මේ මොහොතේ. එක ක්ෂණයක් ගත්තොත් මේ මොහොතේ තියෙන සද්ද ඔක්කොම වදිනවා. ඒකට අපි දැන් අහගෙන ඉන්න කිව්වොත් එක සද්දයයි ඇහෙන්නේ නේද? දැන් විඥාණයට අරමුණු වෙන්නේ එකයි. ඒතර කෙනෙක්ගේ විඥාණයන එක තව කෙනෙක්ගේ විඥාණයට අරමුණු වෙන එක නෙමෙයි, දෙක වෙනස්. නේද? එක එක්කෙනාගෙන් අහුවොත් දැන් ඇහෙන්නේ මොකද්ද, දැන් ඇහෙන්නේ මොකද්ද කියලා එක එක ඒවා කියනවනේ. ඇයි? අර පතිත වෙන සද්ද වලින් එකකට තමයි විඥානේ පහළ වෙලා තියෙන්නේ. හරි? එහෙම කිව්වොත් තව පොඩ්ඩක් පටල ගන්නවා. දැන් එතකොට හිතෙන්නේ ආ දැන් ඔන්න සද්ද ගොඩක් තියෙනවා. අපි හිතමු සද්ද 50ක් විතර තියෙනවා කියලා.
අය group එකක් ගත්තොත් ඒක ගන්න පුළුවන්
නේද? ඒ ඒ සද්ද 50ක් විතර තියෙන ඔන්න චිත්‍රයක් ඇඳිලා තියෙනවා දැන්. දැන් කම්බරේ ඔක්කොම වදිනවනේ නේද? එතකොට ඒ සටහන ගත්තොත් දැන් කම්බරේ වදිනවා කියන එක අපි නිකන් චිත්‍රයක් කියලා ගත්තොත්. ඕකේ අර 50ටම අදාළ සංඥා තියෙනවා නේද? ওই චිත්‍රය. ඒක හරියට දැන් එහෙන් ගත්තොත් දැන් එක සැරේක ෆොටෝ එකක් ගත්තොත් විතරම මේ group photo එකක් ගන්නවා කියලා. එතකොට ඒකේ ඔයගොල්ලෝ ඔක්කොටම අදාළ රූප ටිකක් තියෙනවා නේද? හරි.
මම බලන්නේ
ඊළඟට මේ ෆොටෝ එක දීලා කියනවා ආ මොකද්ද පේන්නේ?
ආ
එක එක්කෙනාට එක එක්ක අයව පේන්න පුළුවන්. ඈ? සව කෙනෙකුට මේ මොකක්වත් පේන්නේ අර ජනේලයක් තියෙනවා කියලා. මොකද? ඔය ඔක්කොම මේ ෆොටෝ එකේ තියෙනවා. නේද? එතකොට ඒ තියෙන ඒවායින් එකකට තමයි ඔව් විඥානේ පහළ වෙන්නේ. ඔක්කොම ටික පේන්නේ නැහැ විඥානේ. තේරෙනවද? එතකොට තාම තේරුම් ගත්තේ නැහැ. තව ටිකක් අහගෙන. දැන් ෆොටෝ එකේ තියෙනවා ඔය ඔක්කොගෙන සංඥා ටික නේද? ජනේලේ හැමක් සංඥාව තියෙනවා. ඊළඟට අපි එක්කෙක් නාගෙන් අහුවහන් එයා කියයි මම මෙයාව දැක්කා, මෙයාව දැක්කා, මෙයාව දැක්කා. මේ ෆොටෝ එක තමයි බලන්නේ. ඒතර ෆොටෝ එක කියනකොට තේරුම් ගන්න පුළුවන් ඇහැ බින්දිලා නැහැ, රූප ආපාතනය වෙලා. නේද? තාම ෆොටෝ එක දිහා බැලුවේ නැහැ. මොකද විඥානය පහළ වෙන්නේ. දැන් ඕක බලලා කියන්න කියනවා මොනවද පේන්නේ. ඔන්න දැන් එක එක්කෙනා කියනවා මට මේක පේනවා, මට මේව පේනවා, මට මේව පේනවා.
අමුත් බලන් ඉස්සලා තමයි.
දැන් ඔන්න විඥාන පහළ වෙලා නේද? තේරුම් ගන්න ඔතන එක විඥානයයි පහළ වෙන්නේ. අපි අර එක එක්කෙනා ගත්තාම නේ විඥාන කොටස් තියෙන. හැබැයි මේ විඥාණයට එතකොට එකයි අරමුණු වෙලා තියෙන්නේ. දැන් අපට හිතෙනවා අර ෆොටෝ එකේ ගොඩක් જાති තියෙනවා, ඕකෙන් එකක් පෙනිලා තියෙනවා කියලා. එහෙමනේ හිතන්නේ නේ. දැන් ඇත්තටම ෆොටෝ එක කියන එක ගත්තොත් ඕකේ ওই දැකපු ගෞරවත් ඉන්නවද? ෆොටෝ එකක් කියන්නේ නිකන් අර කොලේ කැඳපු නිකන් පාට මොනවද ටිකක් නේද? ඔය දැකපු එක්කෙනෙක්වත් ඉන්නවද ඒකේ? ඒකේ හිටියනම් මෙතන ඉන්න බෑ. ඒ ෆොටෝ එකේ මේ තැන් දෙකක ඉන්න බෑ. සමස්තේ මං අහන්නේ දැන් ඔයාව ඉන්නවද ඒ ෆොටෝ එකේ? ඉන්නා නම් ඔයාලට පුළුවන් තැන් දෙකක ඉන්න එකපාර. අහුවෙන එක නෙමෙයි මං අහන්නේ. දැන් කියනවා ඔන්න මම දැක්ක මේ මිසස් කිනිගේව දැක්ක කියලා එක්කෙනෙක් කියනවා. හැබැයි එයා මෙතන ඇවිල්ලා බලලා නෙමෙයි අර ෆොටෝ එකක් දිහා බලලා කියන්නේ. මම ඇත්තටම ඔය ෆොටෝ එකෙත් ඉන්නවා. මෙතනයි මෙතනයි දැන් දෙකක ඉන්න බෑ. ෆොටෝ එකේ මොනවද තියෙන්නේ? වර්ණ සටහනක් විතරයි. නේද? ෆොටෝ එකේ තියෙන්නේ ඇහි හැකියාවනුව නැත්නම් කැමරාවේ හැකියාවනුව
වර්ණ සටහන.
අර වර්ණ ටිකක් එහාට මෙහාට කරලා තියෙනවා. ඕ දකින්න එකක්වත් නැහැ. එක මොහොතක එකක් බලන දැන් ඇහි ශක්තිය තමයි ෆොටෝ එකක් කරන් දෙන්නේ. ඒ ෆොටෝ එක තමයි නිකන් චිත්‍රයක් ඇඳලා දෙන එක. ශබ්ද ටිකෙනුත් කරන්නේ ඕකනේ ශබ්ද වලට අදාළ චිත්‍රයක් ඇඳලා දෙනවා. නේද? දැන් චිත්‍රයක් දිහා තමයි අපි බලන්නේ. ඒ කියන්නේ විඥානයේ යොමු වෙන්නේ දැන් චිත්‍රයට. චිත්‍රය කියන්නේ මේ බාහිර තියෙන දේවල්ද?
නෑ.
චිත්‍රයක් කියන්නේ කොළේකුයි ඒකේ දාපු පාට ටිකකුයි විතරයි.
රූප සටහනක් විතරයි.
චතුරසාද රූපේ
මොන මොන රූපේ කිව්වා? දකින චිත්‍රය කියන්නේ ඒකෙත් අර තැන් තැන් ගත්තොත් එක එක පාට ටික ටිකක් තියෙනවා. මොන තව විදිහකට කිව්වොත්. ඒ ටීවී එකේ ඔය එක මොහොතක බැලුවා කියලා හිතන්න. ඒ ටීවී එකේ තියෙනවද එක එක්කෙනා ඉන්නවද? මේකේ එක එක තැන් එක එක පාටට ලයිට් අප් වෙලා තියෙනවා. නේද? අර ඩොට්ස් ගොඩක් පත්තු එක. අර තොරණක බල්බ් පත්තු වෙලා වගේ. එක සැරේක බලනකොට. නේද? දැන් ওই බල්බ් වල කවුරු හරි හිටියද? නැහැ. එතකොට විඤ්ඤාණයට පෙනුනේ අර බල්බ් ටිකද තිත් ටිකද? චිත්‍රයේ නියම ස්වභාවයද විඤ්ඤාණයට පෙනුනේ නැත්නම් චිත්‍රයෙන් හටගත්තු දෙයක්ද? චිත්‍රයෙන් පැන නැගිච්ච දෙයක් තමයි මේ විඤ්ඤාණි දැකලා තියෙන්නේ. චිත්‍රයේ තිබුණ දෙයක්වත් නෙමෙයි. චිත්‍රයේ තියෙන දේ දැක්කනම් දැන් ටීවී එකේ තියෙන දේ දැක්කනම් අර ටීවී හදන ඉංජිනේර කෙනෙක්ගෙන් හරි ටෙක්නීෂියන් කෙනෙක්ගෙන් හරි අහුවොත් එයාට පේන්නේ අර එක එක පත්තු වෙන්නේ දැන් කොච්චර පත්තු වෙලාද කියන එක තමයි එයා බලන්නේ. ඒවා ටික නේද ටීවී එකේදී කවුරුවත් ටීවී එක ඇතුළට රින්ගලා නැහැ නේද තාම නේද? මේකේ තියෙන අර ඒවා එළිය ටිකක් අඩු වැඩි වෙලා තියෙනවා. නේද? ඔක තමයි චිත්‍රයේ තියෙන ස්වභාවය. එතකොට ඕකෙන් දෙයක් හදලා يعني ඒකෙන් පැන නැගුණ දෙයක් නේද දැන් විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ. අර ෆොටෝ එකෙන් පැන නැගුණු දෙයක් තමයි විඥාණය දෙකලා තියෙන්නේ. ඔව් ඒක නිසා හැබැයි ඒක නෙමෙයි ඒකේ තිබුණ කොටසකුත් නෙමෙයි ඒකෙන් හටගත්තු ඒකෙන් පැන නැගුණු ඒකෙන් පැන නැගුණු පැන නැගුණේ ඇයි කියන එක වෙනම කතාවක් ඒක නෙමෙයි මේ කියන්නේ දැනට තේරුම් ගන්න ඒ තියෙන දෙයම නෙමෙයි මේ දකින්නේ තියෙන දෙය කොටසකුත් නෙමෙයි ඒකෙන් පැන නැගුණු හිතට දකින්න ඕන එක තමයි දැන් දැකලා ඒක මොකද්ද කියන එක නෙමෙයි. ඒක නෙමෙයි කියන එක පැහැදිලි. දැන් ටීවී එකේ තියෙන්නේ අර තිත් ගොඩක් නේ. ඒ තිත් නෙමෙයිනේ පෙන්නලා තියෙන්නේ. ඒ නිසා හටගත්. ඔන්න ඕකට තමයි තජ්ජෝ කියන්නේ. අය ඔය නැති වචන කියන්නේ නැතුව මම කියන වචන තේරුම් ගන්න. දැන් තජ්ජෝ කියන එක තේරෙනවද? තියෙන දේ නෙමෙයි එයින් පැන නගින දෙයක් තජ්ජු දැන් කොලේ චිත්‍රයක් ඇඳලා තියෙනකොට ඒකේ පාට ගොඩක් නේ තියෙන්නේ. ඒව මොකවත් නෙමෙයි. ඒකෙන් පැන නගින. ඒකයි තජ්ජෝ කියන්නේ. ඔරම මේ චිත්‍රය බැලුවොත් මේක කෙනෙකුට හංසෙක් පේන්න පුළුවන්. නේද? තව ටිකක් ළඟට ඇවිල්ලා එක්කෝ මේක ලොකු කරලා බැලුවොත් එහෙම මෙතන තේයි රතු පාටයි කහ පාටයි නම් තියෙනවා. නේද? ඔය වගේ තොරණක් හැදුවා නම් ඉතින් රතු පාට බල් ටිකක් පත්තු කරනවා කහ පාට බල් ටිකක් පත්තු කරනවා. ඔව්. එතකොට මෙතන හංසෙක් ඉන්නවද? එහෙනම් කොහොමද හංසෙක් වෙන්නේ? මේකෙන් පැන නැගුණු දෙයක් තමයි ඔය දැක්කේ.
දෙන්නා.
එතකොට අපි ෆොටෝ එකකින් දකින්නේ ෆොටෝ එකේ ඉන්න කෙනෙ නෙමෙයි. ඒකෙන් පැන නගින කෙනෙක්ව දකින්න. මොනවා කරලා හරි දැන් දකින්නේ ඒකේ තියෙන එක නෙවෙයි. ඒ නිසා පැන නගින. දැන් තේරෙනවද තජ්ජෝ කියන එක? තජ්ජෝ කියනකොට මතක තියාගන්න එතන තියෙන දෙයක් නෙමෙයි දකින්නේ. ඒ නිසා හටගන්න ස්වභාවයක්. ඒක තමයි විඥාණයට පෙනිලා තියෙන්නේ. දැන් එක එක්කෙනා මට මේක ඇහුණා කියලා කියන්නේ කනේ වැදුන ශබ්ද ටිකක් නෙමෙයි. අපි ශබ්ද ටික වෙන වෙනම තියනවා කිව්වොත් ඒ ශබ්ද නෙමෙයි ඔය. ඔය කම්බරේ මොකක් හරි චිත්‍රයක් ඇඳලා දුන්නානේ. සතහන අන්න ඒකෙන් මොකක් හරි හදලා ගත්තු එකක් තමයි දැන් විඤ්ඤාණයට අහු වෙලා තියෙන්නේ. එක එක්කෙනාට එක එක විදිහටමයි එකම දේ වෙන්නේ නැහැ. එක එක්කෙනාට විතරක් නෙමෙයි එකම චිත්‍රෙ දිහා දෙපාරක් බැලුවත් Tamanට එකම දේ දකින්න බෑ. මේක තේරෙනවද දැන්? මොකද මේ බලනකොට පැන නගින එකක් පේනවා මිසක්. පැන නගින දේ අහක බලනකොට එතන තියනවද? නැහැ. මේ බැලීම නිසා හටගන්න ස්වභාවයක් තමයි පේන්නේ. මතන කොහාට හරි හිතට පේන්න මොකද්ද හටගන්න. හිත කියන එක දැන් අපි විඤ්ඤාණයට පේන්න මොකද්ද හට ගන්න. නේද? අපිට තජ්ජෝ සමන්නාහරෝ කියන එක යෙදුනොත් තමයි විඥාණය තියෙන්නේ. ඒ කියන්නේ විඥාණයට අරමුණු වෙන එක තිබුණොත් තමයි විඥාණය හටගත්තා කියන්න පුළුවන්. අපිට තජ්ජෝ සමන්නාහරෝ කියන එක නිසයි විඥානයක් ගැන කතා කරන්න පුළුවන්. ඒක නොවුණා නම් විඥාණය හටගන්නේ නැහැ. චිත්‍රය තියෙන්න පුළුවන්. විඥාණයට අරමුණු වෙන ස්වභාවයක් හටගත්තේ නැත්නම් විඥාණය හටගන්නේ නැහැ. මේක හරි ගැඹුරු තැනක් දැන්. ඇහැයි රූපෙයි තිබුණටම දැන් විඥාණය හටගන්න බෑ. කණයි ශබ්දෙයි තිබුණටම විඥාණය හටගන්න බෑ. හරි. විඥාණය හටගන්න තව දෙයක් තියෙන්න ඕන. තජ්ජෝ සමන්නාහාරෝ. එයින්ම පැන නගින ස්වභාවයක් තියෙන්න ඕන විඥාණය හටගන්න. එතකොට විඥාණයට පේන්නේ ඇහැ හදලා දීපු රූපෙද? නෑ. කන හදලා දීපු සටහනද විඥාණයට පේන්නේ? නෑ. එයින් පැන නැගිච්ච දේ තමයි විඥාණය දකින්නේ. තජ්ජෝ සමන්නාහාරෝ. තේරුණා? මොකටද නවත්තන්නේ? වෙන වැඩක් නැතුව. දැන් මේක තේරුම් ගන්න මේ කියන දේ. මොකද්ද වෙන්නේ කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න. අනිත් ඒවා Taman දන්න දේවල් ඔකට දාන්න යන්න එපා. අපි බුද්ධ දේශනා මොකද්ද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ Taman ගේ වටික දාන්න. එතකොට මේ දේශනාව තමයි ඇහැ නොබිඳී තියෙන්න ඕන රූප ආපාතණය වෙන්න ඕන තජ්ජෝ සමන්නාහරෝ කියන එක යෙදුනොත් විඥානේ පහළ වෙනවා. ඒක යෙදුනේ නැත්නම් විඥානේ පහළ වෙන්නේ නැහැ. එතකොට තේරුම් ගන්න විඥානෙට ආරමුණු වෙන්නේ ඒකෙන් පැන නගින ස්වභාවයක් කියන එක. දැන් බලන්න ඔය විඥාණයෙන් දැනගන්නේ එළියේ තියෙන දෙයක්ද?
නෑ.
එළියේ තියෙන දෙයක් තියා ඇහැ හදලා දීපු දෙයක් නෙමෙයි නේ අන්තිමට බලනකොට. නැත්තම් කන හදලා දීපු දෙයක් නෙමෙයි නේද? ඒවා උදව් වෙලා තියෙන. ඒව නැත්තම් විඥාණය පහළ වෙන්නේ නෑ. ඇහැ තිබුණ නැත්තම් කොහෙත්ම විඥාණය පහළ වෙන්නේ නෑ. රූපාපාතනෙ උන්නේ නැත්තම් ඒත් විඥාණය පහළ වෙන්නේ නෑ. මුලින් කියාගෙන ඉන්නේ ඒ ටික. ඇයි කිව්වේ කියලා පැහැදිලි වෙයි තමන් ඕක නුවණින් හිතනකොට. මුලින් නම් හිතනවා ඇයි මේ මෙච්චර නිකන් අපිට මේ පොඩි බබ්බුන්ට වගේ මේ එක එක ඒවා කියන්නේ. එහෙම කියන්න ඕන නේද? මට එච්චරවත් තේරුම් ගන්න නුවණක්
නැහැ.
ඔව්. ඒකටත් එහෙම දාන්න. මම කතා කරන එක නෙමෙයි ඔය අහගෙන ඉන්නේ. බොරුවට කිව්වට මේ මං කියන දේ අහගෙන ඉන්න මෙතෙන්ට එනවා කිව්වට ඒව නෙමෙයි ඔය අහන්නේ. මොනවද
අහන්නේ?
මේ පැත්තට කිසිම සම්බන්ධයක් නැහැ ඔකට. තමන්ගේ කණෙන් ආපාතනය කරගත්තු ශබ්ද නිසා එයින්ම හටගත්තු දෙයක් සෝත විඥාණයෙන් දැනගෙන. ඒකට කියන්න එපා මං කියපු දෙයක් අහගෙන හිටියා කියලා. මේව අහන්න බෑ ඔයගොල්ලන්ට. අහලා තියෙන්නේ තමන්ගේ කණේ ඈ ශබ්දාපාතනය වුණ නිසා අන්න දැන් අර ටීවී එක ඕන් කළා වගේ. නේද? ටීවී එක ඕන් කළාට කවුරුත් බලන්නේ නැත්තම් පේන්නේ නැහැ. දැන් අන්න ඒ දිහා බලනවා බලනවා කියන අන්න දැන් විඥානේ පහළ වෙනවා. හැබැයි පේන්නේ ටීවී එකේ තියෙන ඒවා නෙවෙයි. තමන්ට දකින්න ඕන දෙයක් එතනින් පැන නැගලා ඒක දිහා බලන්න. ඕක තව ගැඹුරින් හිතනකොට තව දේවල් වැටහෙයි. දැන් ඔය විඥාණයෙන් දැක්ක දේ පවතින දෙයක්ද? විඥාණයට අරමුණු එක තජ්ජෝ සමන්නාහරෝ කියන ඒ ලක්ෂණ ටික Tamanta හිතා ගන්න පුළුවන් නේ. බලන හින්දා නේද පේන්නේ? තියෙන දේද
පේන්නේ?
මේ එළිය බාහිරය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඇහැ ඇතුළේ ගැන. නැත්නම් කන ඇතුළේ ගැන. නේද? කනෙන් හදලා දීපු ඒ කියන්නේ දැන් ටීවී ස්ක්‍රීන් එක දිහා බලන්නේ දැන් ඇතුළේ ඉන්න. ඒ බලනකොට පේන්නේ තර කැඳපු චිත්‍රෙත් නෙමෙයි. කාට හරි චිත්‍රයක් දිහා බලලා මොකක්ද පේන්නේ කියලා ඇහුවොත් එක එක්කෙනා එක එක කතා කියයි. නේද? ආට් එක්සිබිෂන් එක ළඟට ගිහින් බලා ඉන්න එක එක්කෙනා මොනවද මේකේ පේන්නේ මොනවද මේකේ පේන්නේ කියලා කියන්නේ කියලා. 1000ක් යාති කියයි. ඊළඟට අහන්න ඒ කියපු ටික චිත්‍රේ තියෙනවද කියලා. චිත්‍රය තියෙන දේකුත් නෙමෙයි. ඒකෙන් පැන නැගුණු දේවල් තමයි දැකලා
තියෙන්නේ.
අභ්‍යන්තරේ ගැන නෙමෙයි. දැන් බාහිරේ කිසිම දෙයක් නෙමෙයි මේ කියන්නේ අභ්‍යන්තරේ ගැන. එතකොට මේ දැන් කතා කරන්නේ අභ්‍යන්තර ගැටේ ගැන. ඉස්සෙල්ලා කිව්වේ බාහිර ගැටේ. අන්තෝ ජටා බහි ජටා කියන්නේ නේද? විඥාණය ගැන අහපු හින්දා ඔය දැන් විඥානේ නාම රූපයි කතාව තමයි දැන් මේ කියන්නේ. බාහිර රූපයි අභ්‍යන්තර නාමයි කතාව නෙමෙයි මේ කියන්නේ. ඇතුළතම අභ්‍යන්තරේම වෙන විඥාන නාම රූප මට විඥාණයට අරමුණු වෙන්නේ මොකද්ද? විඥාණයෙන් දැනගන්නේ මොකක්ද? විඥාණයෙන් දැනගන්න නාම රූප මට්ටම එකක්. සලායතනෙන් දැනගන්න බාහිර රූපේ වෙන එකක්. ඒ පස්සේ ඇහැයි රූපේ චක්කු විඥානයේ කියන කොට පස්සේට අහු වෙලානේ. එතකොට මේ අජ්ජත් ඇහැයි බාහිර රූපයි මැද්ද විඥානයේ නේද? පස්සේ. ඒක එක මට්ටමක රැවටීමක්. ඒකට යන්න කලින් මෙතන මේ සියුම් රැවටීමක් මෙතන තියෙනවා. ඇයි රැවටීම තියෙන්නේ? අපි ඔය 70 30 නොදන්න කමයි. ඒ 70 30 අහගන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. මොකද මේ මහා හත්තිපද ඕම සූත්‍රය දැන් කියුවානේ. එතකොට තේරුම් ගන්න ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒක දැන් දැනගන්න එක දකින එක Tamanta අයිති වැඩක්. දන්න දකින කෙනාටයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. නොදන්න නොදකින කෙනාට මේ වැඩේ කරන්න බෑ. ඒක මන්නේ නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක වැරදීම කියන්නත් බෑ. පින්නම් සංගති පස්සෝ කියලා කියනකොට ඒක වැරද්දක් නෙමෙයි. දැන් ඊට වඩා තව ගැඹුරක් තියෙනවා. එතනින් අල්ලපු නැති එතනින් එහාට ගිය දෙයක් තියෙනවා. ඒකයි එක එක ප්‍රඥා මට්ටම් වලට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකක්වත් වැරදි නෙමෙයි. හැබැයි ඒකේ අඩුවක් තියෙනවා. ඒ තේරුම් ගැනීම අඩුවක් තියෙනවා කියලා Tamanට පෙයි. ඇති හැටි දකින්න පුළුවන් කමමයි ඉතින් සම්පජන්නේ නම් මුලාවෙන් දකින එක නෙවෙයි. හැබැයි ඒකේ එක එක මට්ටම් තියෙනවා. දැන් සම්මා දිට්ඨිය කිව්වහම නේද? ඒ තමන්ගේ මොන කෙලෙස්ද කඩන්නේ මේ මොහොතේ. එතකොට ඒකට අදාළ සම්මා දිට්ඨිය තමයි එතෙන් තියෙන්නේ. හ්ම්. ඒ කියන්නේ දැන් සෝවාන් කෙනාගේ මට්ටමේ තියෙන දැකීම නෙමෙයි සකෘදාගාමී කෙනාගේ දැකීම. එයා කඩන්නේ වෙන කෙලස් ටිකක් නේ. මේ මට්ටම නෙමෙයි අනාගාමී කෙනාගේ දැකීම. එයා කඩන්නේ වෙන කෙලස්. නේද? සෝවාන් වෙන්න කලින් බලද්දි කඩන්න තියෙන්නේ වෙන කෙලස් ටිකක්. සෝවාන් වීම සඳහා අවශ්‍යයි. සක්කාය දිට්ඨිය කඩන්න ඕනේ. එතකොට මේ ප්‍රඥා මට්ටම් වෙනස්. තේන මට්ටම් වෙනස්. මෙතෙන්දි තේරුම් ගන්න ඕයි මේ දහමේ තියන එක එක මට්ටම් වලින් දකින්. දැන් තේරෙයි සම්පජන්නේ නැතුව සතියයි සම්පජන්නේ සහිත සතියයි වෙනස. පස්සේට කලින් ප්‍රඥාව සමන්නාගන්න. මේ විඥානය හටගන්නේ කොහොමද කියලා මේ කියන්නේ. පස්සේ කියනකොට විඥානය හටගෙන ඉවරයි. නේද? ඇහැයි රූපේ විඥානේ සංගතියනේ පස්සේ කියන්නේ. දැන් මෙතන කියන්නේ පස්ස සමුදේ. පස්සේ හටගන්නේ කොහොමද කියන එක. අර කලින් කියපු කතාවලට වෙනස් දැන්. කලින් පස්ස සමුදේ කියපු කතාව නෙමෙයි මේ කියන්නේ. පස්සේ හටගන්න හේතු ටික මොනවද කියන එකයි මේ කියන්නේ. එහෙම නැත්නම් විඥානය හටගන්න හේතුව මොකක්ද? ඔතනින්ම Tamanට හොයාගන්න පුළුවන් ඇහැ හටගන්න හේතුවයි රූපේ හටගන්න හේතුවයි. නේද? ඒවත් පටිච්ච සමුප්පන්න ධර්මතා. ද විඥානේ පටිච්ච සමුප්පන්නයි කියලා කිව්ව නේද? දැන් මේ කරන්නේ පටිච්ච සමුප්පාදේ දකින්න. පටිච්ච සමුප්පන්නයි කිව්වේ ඇයි? එතන තියෙන පටිච්ච සමුප්පාදේ මොකක්ද? පටිච්ච සමුප්පාදේ දකින්න කෙනා අන්න ධර්මය දැක්කා කියලා මෙතනම කියනවා නේද? එතකොට මේවා ටික ඔය විඥානය විතර නෙමෙයි, එතන ජාති පහම හට ගන්න අවශ්‍ය ටික තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ධර්මය දකින්න කෙනා දකින්න ඕන ඔය ටික ඔක්කොම පටිච්ච සමුප්පන්න. ඒ පටිච්ච සමුප්පන්න බව දකින්න කෙනා ධර්මයේ දකින. ඒක මේ සූත්‍රයේ උතනම සඳහන් වෙනවා. ඉතින් ඔය කෑල්ල ටිකක් ආයේ ආයේ කියවන්න. ඒකට ආවේ නැහැ. ඒක හොයා ගන්න. ඔය ಜಾති පහම පටිච්ච සමුප්පන්න වෙලා තියෙන්නේ උතන. මේ විඥානයේ පහළ වීම තුල තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඒකයි කියන්නේ මේ විඥාණයට විෂය වෙන රූපයක් කියයිද ඕකයි රූප උපාදාන. ඔය විඥාණයට විෂය වෙන වේදනාවක් කියයිද ඒකයි වේදනා උපාදාන. නේද? විඥාණය කියන්නේ අපේ තේරෙන භාෂාවෙන් මොකද්ද විඥාණය කියන්නේ? දැනගන්න ගතිය. ඔය දැනගන්න ගතිය තමයි පහළ වුනේ. හැබැයි මෙතන මූලික මට්ටමේ පහළ වී හිතලා දැනගන්න එක නෙමෙයි දැන් තාම පෙර අත්දැකීම උතෙන්ට ගත්තේ නෑ ඒ ඊට කලින් පස්සය කියන එක හටගන්නේ කොහොමද කියන එකයි ඔය කතා කරන්නේ දැන් ඒ වෙන් කරගන්නේ මායාව අපි දකිනා විඥානේ ඇත්ත ඇති හැටි විඥානේ හටගන්නේ කොහොමද එතකොට මායාවට අහු වෙන්නේ නැහැ ඒක පටිච්ච සමුප්පන්න බව දැක්කොත් මායාවෙන් මිදෙන්න පුළුවන් පටිච්ච සමුප්පාදේ දැක්කොත් මුලාවට අහු වෙන්නේ නැහැ. පළවෙනි ගැටෙත් වැටෙන්නේ නැහැ. ඔතන හරියට දකින්න පුළුවන්. ගැට එකක්වත් වැටෙන්නේ නැහැ. ඔතනින් තේරුම් ගන්න පුළුවන් අවිද්‍යාවයි මුලාවයි සේරම ටික. පංච උපාදානස්කන්ධ හටගන්නේ කොහොමද කියලා. පංච උපාදානස්කන්ධෙම සමුදය දකින්න පුළුවන්. සමුදය දැක්කොත් මොකද වෙන්නේ? නිරෝධෙ පේන්නේ. දැන් අපිට නිරෝධෙ පේන්නේ නැහැ. ඔය හිතන් ඉන්න නිරෝධෙ නෙමෙයි මේ කියන්නේ. හිතන් ඉන්නේ මොකද්ද? මේක හටගත්තා එහෙමම නැති වෙනවා. මේ කතාව නෙමෙයි මේ කියන්නේ. සමුදය දැක්කා, සමුදය යෙදුන් නැත්තම් හටගන්නේ. මේ හේතු ටික හිඳයි මේක හටගත්තේ ඔය හේතු යෙදුනේ නැත්නම් ඕක හටගන්නේ නැහැ. මේ පස්සේ හටගන්නේ මෙන්න මේ හේතු ටික යෙදෙන හින්දා. ඔය හේතු යෙදුනේ නැත්නම් පස්සයක් ගැන කතා කරන්න පුළුවන් වෙයි. හේතු ගොඩක් තමයි කියන්නේ මේ හේතු නැත්නම් පස්සයක් ගැන කතා කරන්න පුළුවන් නේද හටගන්නේ. එතකොට අන්න පස්ස සමුදයයි පස්ස නිරෝධයයි කියන අදහසක් ගන්න පුළුවන්. තාම එහෙම එකක් කතා කරන්නේ නැහැ නේද? පස්සේ තියෙද්දි වේදනාව තියෙද්දි තණ්හාව විතරනේ තාම කඩන්නේ. මුදුනාඳුරෝ පෙන්නන්නේ ඊට වඩා වෙනස් ධර්මයක්. සම්මාදිට්ඨිය ඇති කරගන්න පස්සේ කියන්නේ මොකද්ද? පස්ස සමුදය කියන්නේ මොකද්ද? පස්ස නිරෝධය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ දකින්න. දකින්න. නැත්නම් අපිට පස්සේ ඉස්සරහට එන්නේ නෙමෙයි. පස්සේ වීමෙන් තමයි අපිට පස්සයක් තියෙන හින්දා තමයි ඔබ ගැන බලන්න පුළුවන්. බැලීම තුලින් තමයි ඒක හටගත්තේ ඇයි කියලා හොයාගන්න පුළුවන්. මේ සමුදේ දකින්න. දැන් අපි දුක තියෙන හින්දා තමයි දුක ගැන හොයන්න පුළුවන්. දුක හටගත්තේ ඇයි කියලා. හටගත්තේ ඇයි කියලා දකිනකොට ඒ හේතු ටික යෙදුන් නැත්තම් මෙහෙම දුක ගැන කතා කරන්න බෑ. දුක්ඛ නිරෝධය.
නිරෝධයි.
හරි. දුක තියෙන කෙනාට තමයි සමුදයයි නිරෝධයයි ගැන කතා කරන්න පුළුවන්. ඒකත් පිළිහිටියේ නැත්තම් අනිත් ඒවා එකක්වත් තේදෙන්නේ නෑ. එන්න දැනට අපි ඉන්නේ පස්සේ පිළියම මොකද සමුදය දැකලත් නැහැ නිරෝධය දැකලත් නැහැ එහෙනම් තමයි සම්මාදිට්ඨිය නැත්තේ
පස්සන්තේ ඉන්නේ පස්ස සමුදයන්ට ඉන්නේ ඉන්නේ පස්සන්තේ
ඔව්
සමුදයේ දැකීමයි නිරෝධය
ඔව් හේතු දැක්ක ගමන් ඉතින් නිරෝධය පේනවා මොකද ඒ දෙක වෙන් වෙලා නැහැ සමුදය තියෙනකන් දුක තියෙනවා වගේ සමුදය නැහැයි කියනකොට නිරෝධයම තමයි ආයේ අමුතෙන් නිරෝධ කරන්න දෙයක් නැහැ ඒක මේ චතුරාර්ය සත්‍යයේ තියෙන දෙයක්. ඒකට නිරෝධ කරන මාර්ගය පේන්නේ ඔය කරුණු තුන දැනගත්තු කෙනාට. පස්සේයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි ගැන අවබෝධයක් ගත්තු කෙනාට තමයි නිරෝධ කරන මාර්ගය. ඕකම තව විදිහකට කියුවොත් දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි ගැන අවබෝධයක් ගත්තු කෙනාට තමයි නිරෝධගාමිනී පටිපදාව කියන්නේ. ඒක දැක්කට යන්නේ නිරෝධ වුණා නෙමෙයි. මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගත්තු කෙනාටයි නිරෝධ කරන්න මොකක්ද කරන්න ඕනේ කියන එකයි. මාර්ගයේ උපදින්නේ තව විදිහකට කිව්වොත් සම්මා දිට්ඨිය ආපු කෙනාටයි මාර්ගයේ උපදින්නේ. නැන් දැන ගැනීම දැනගත්තු තමයි මාර්ගය උපදින්න පුළුවන්. දැනගත්තේ නැත්නම් මාර්ගය ගැන කතා කරන්නවත් බැහැ. සම්මාදිට්ඨිය නැත්නම් ආර්ය මාර්ගයක් ගැන කතා කරන්නවත් බැහැ. ඔන්න ඔය නුවණ එන්න ඕන. මොකද එදාට අර ප්‍රශ්න අහන්නේ. මේ භාවනාව කළොත් මේක හරියයිද මේක හරියයිද? ඔකට තියෙන කෙටිම උත්තරේ සම්මාදිට්ඨිය නැත්නම් මාර්ගයක් උපදින්නේ නැහැ. ආර්ය මාර්ගය නේ කියන්නේ. කරන්න ඕන ධර්මය අහලා නුවණින් දකින්න වෙනවා. ඉතින් අදහස් කරන ඒවා විස්තර කරන්න වෙනවා. රූපය කියන්නේ මොකද්ද? පදේ කියන්නේ මොකද්ද? පටිච්ච කියන්නේ මොකද්ද? මේ ටිකට උත්තර දෙනකොට ඔබට උත්තරේ හම්බ වෙයි. අභිසංස්කරණ සංඛාරක කියන්නේ අභිසංස්කරණක සංඛාර කියන්නේ දැන් ඕකේ ඇත්ත නොදන්න තාක්කල් කරන දේවල් ඔක්කොම සසරේ යන කර්ම. ඕක දැනගත්තු දවසට අර කර්ම කරන එක නවත්තන්න වැඩ පිළිවෙලක් කරන්න. අන්න ඒකට කියනවා ප්‍රයෝග සංකාර. එහෙම නැත්නම් මාර්ගයේ වැඩනවා කියලා. ආර්ය මාර්ගයේ වැඩනවා කියලා. ඒක කරන්න පුළුවන් සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් විතරයි. සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් බුදුදහම අහන්නම ඕන. අහලා නුවණින් දකින්නම ඕන. ඒ වේ අනිත් පැත්ත ඉතින් Tamanට තේනවා. දැන් එහෙම නැති වුණා නම් ඉතින් බුදුදහම නැති කාලෙකත් මාර්ගඵල ලබන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ භාවනාවක් කරාම සිහිය පිහිටුවා
නේද?
මේ ඉතින් Tamanට වැටහෙන දෙයක්. ඕක නොදන්න කෙනාට ඕක කියන්න බෑ. ඕක දැනගන්න කොට පෙයි. මේක අහලා නොතිබුණා නම් මේක මට තනියෙන් අවබෝධ වෙයිද භාවනා කරලා කරලා. නැත්තන තමයි බුදුදහම ගැන ශ්‍රද්ධාව එන තැන කියන්නේ. නැත්තම් හිතන්නේ අපි මේ සිහිය වඩනවා සමාධිය වඩනවා දැන් අවබෝධ වෙයි කියලා.
ඒ කියන්නේ අපිට ගැප්ස් තියෙන නිසා අවබෝධ
වෙන්නේ නැහැ. ඒක තමයි මම කියන්නේ බුදුදහමේ තියෙන ප්‍රයෝජනේ කියන එක ධර්මයේ අහලා දකින්න ඕන. ඥානං පස්සං ඥානතෝ පස්සතු එයාට තමයි ආසව දුරු කරන්න පුළුවන්. සබ්බාසව සූත්‍රයේ මුලින්ම තියෙන එක. නෑ ඥානතෝ නෑ අපස්සතු. මේ ඉතින් මේක කියන්නේ මෙහෙම වෙන්න ඕන කියනකොට ඉතින් මාත් එක්ක කරන්න වෙනවා. එහෙම නෙමෙයි. ඔබ දන්නේ නැත්තම් මේක කරන්න බෑ කියලා. ඔබ තර්ක කරන්න නෙමෙයි. මේක දැනගෙන බලන්න. එතකොට ඒකට උත්තරේ එයි.
ඒ සමාධියේ
මට සමාධියෙන් මෙහෙම පේනවා. මන් සතිය වඩනකොට මෙහෙම පේනවා. නීවරණ යටපත් වුණ මනසක දැන් ඔන්න ඔය දැනගත්තු දේ මෙනෙහි කළොත් ඔයිට වඩා ගැඹුරින් තේ අමාරුයිට මේ දැන් කියලා තේරුම් ගත්ත එකට වඩා වෙනස් අදහසකින් ඕක වැටහි. හරි. මේ
අවබෝධයේදී
කවුද එහෙම පෙන්නන්න කිව්වේ? දැන් මේ මේ කියපු ධර්මතාවය ගැන මෙනෙහි කරන්න. එතකොට ඔක මොකද්ද මේ කියන්නේ කියලා තව ටිකක් අවබෝධ වෙයි. අහපු බලයටම තේරුම් යන්නේ නැහැ. ආයි ආයි ඔක හිතන්න ඕන. අහන්න ඕන, මෙනෙහි කරන්න ඕන. ඔගොල්ලෝ කතා කරන්න පුළුවන්. එක්ක තව කාට හරි ඔබ කියලා බලන්න. එතකොට එයා අහන ප්‍රශ්න ටිකෙන් ආයි තේරෙයි මම මොකවත් දන්නේ නැහැ කියලා. මොකද දැන් එක පැත්තකින් මං හරි ධර්මයේ කිව්වද දන්නේ නැහැ. දෙවෙනි පැත්තෙන් මං කියපුවේ ඕගොල්ලන්ට අහන්නත් බැහැ. කියන දේවල් අහන්න බැහැ. ඒ තමන්ගේ කණෙන් චිත්‍රයක් හදලා ඔය චිත්‍රෙනුත් පැනලා ගිනු දෙයක් නේ. විඥාණයෙන් දක් මං කියපු දේ අහන්න බෑ. ඔය අහගෙන ඉන්නවා කියුවා. ඔය තමන් හදාගත්තු එක තමයි තමන් යන්නේ. ඉතින් ඕකේ අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. නේද? එතකොට ඔන්නෝග ගැන බැලුවොත් ඉතින් වෙන කාගෙන්වත් අහන්න ඕනක් නැහැ. මේ සද්දය අහලා කොහොමද තේරුම් ගත්තේ කියන එක ගැන නුවණින් මෙනෙහි කළු. නේද? ධර්ම කරුණුව ඕනේ නැහැ. ඒ නෑ මේක දකින්න පුළුවන්කම තියන එක ධර්මයේ තියෙන ගුණයක්. බුදු දහම. ඒක දැන් නුවණින් මෙනෙහි කරන්න. එතකොට තමන්ට අහුවෙයි මේකෙන් බැලුවොත් තමයි මට මේක තේරුම් ගන්න පහසු. කවුද ඔබ නැති වෙනවා කියන්නේ? නැති වෙන එක බලන්න කිව්වේ කවුද? ඔය ඔය හිතේ තියෙන ටික දාන්න යනවා. හිතේ තියෙන ටික දාන එක නෙමෙයි. වෙන දේ දකින්න. අපි දන්න දේ මෙතෙන්ට දාන්න යන්න එපා. මෙහෙම කියොත් ධර්මය දකින්න බෑ. එතකොට විඥාණයට අහු උනේ පවතින දෙයද? බලන හින්දා පේන දෙයද? නේද? විඥාණයෙන් බලන හින්දා විඥාණයට අරමුණු වෙන දෙයක් දැක්ක මිස. ඔය දේ දැන් නිකමටවත් පිළිටවන්න යයිද? විඥාණේ නැති වෙලාවෙත් ඔය පේන දේ තියෙනවා කියන්න පුළුවන්ද දැන්? බලන්නේ නැති මොහොතක පේන දේ තියෙනවා කියන්න පුළුවන්ද? තව දෙහෙට කිව්වොත් වෙන කෙනෙකුටත් දකින්න පුළුවන්ද ඕක? තමන්ටවත් ආයේ බලන්න බෑ වෙන කෙනෙකුට නිසා. එක විඤ්ඤාණිකින් දැනගත්තු දේ තව විඤ්ඤාණිකින්වත් දැනගන්න බෑ. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මේ සසරෙන් සසරට යන විඤ්ඤාණයක් ජීවිතෙන් ජීවිතයට යන විඤ්ඤාණයක් තියා ආයතනෙන් ආයතනෙට යන විඤ්ඤාණයක්වත් පනවන්නේ
නැහැ.
ඒක ගැඹුරු. එකම ආයතනේ විඥාන දෙකකින් එකම දකින්න පුළුවන්. එක වගේ කියලා හිතෙයි. මේක වෙනම කතාවක්. මොකද ඒ මොහොතේ පැන නගින දෙයක් නම් දකින්නේ. නේද? ඔය කරුණුමයි අපේ අර සරල උපමාවල තියෙන්නේ. දැන් වතුරට ඉබෙන බල්ලෙක්ව දකින්නේ නේ. නේද? ඉතින් ඌට හිතෙන්න පුළුවන් මේ දෙවෙනි සැරේ බලනකොටත් අර හිටිය බල්ලමයි පේන්නේ කියලා. එහෙමද නැත්නම් අතනින් පැන නැගුණු දෙයක්ද මේ දැකලා තියෙන්නේ? එතකොට බලන සැරේට පේන්නේ එකමද නැත්නම් ඒ මොහොතේ පැන නගින දෙයක්ද? ඒ මොහොතේ පැන. එතකොට එකම බල්ලව දෙසරයක් දකින්න පුළුවන් වෙයිද ඌට? ඇත්ත ඇති හිත දැනගත්තාම බෑ නේද? ඒ මොහොතේ හේතු යදිලා ඒ මොහොතේ පැන නගින දෙයක් පේනවා මිසක් හටගන්නේ ඇයි කියන එකට තමයි සමුදේ කියන්නේ. ඔව් දැන් මෙතන සමුදේ හැමතිස්සෙම මතක තියාගන්න අපි ලෝකෙට අහු වෙන සමුදේ ප්‍රධාන වෙනවා අවිද්‍යාව. තණ්හාව දෙවෙනුව එන්නේ. අවිද්‍යාව තියනකම් විතරයි ලෝකෙ ගැන කතා කරන්න පුළුවන් තව විදිහට කිව්වොත්. ලෝකය පිහිටන්නේම නැහැ අවිද්‍යාව යෙදුණු නැත්නම්. ඒකයි ලෝකෙන් මිදෙනවා කියන්නේ ලෝකෝත්තර වෙනවා කියන්නේ. තණ්හාව එන්නේ නැහැ ඉතින් අවිද්‍යාව නැත්නම්. රහතන් වහන්සේගේ තණ්හාවක් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද ලෝකෙ පිහිටන්නේ. මොකටද තණ්හා කරන්නේ? සමුදය කියනකොට ගොඩක් ඒවා තියෙනවා. ඒකේ අනිවාර්යෙන් යෙදෙන එකක් අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්නකම්. සමීප තමයි එක එක ඒවා අහුවෙන්න පුළුවන්. තණ්හාව අහුවෙන්න පුළුවන්. රූපය අහුවෙන්න පුළුවන්. ඇහැ අහුවෙන්න පුළුවන්. විඥාණය අහුවෙන්න පුළුවන්. ඕන එකක් සමුදය වෙනවා. හැබැයි ඒවයි ඊට තියෙන්නේ අවිද්‍යාව. මදාරව පිළිගන්න තාක්කල් තමයි දැන් ඔය දැන් ඇහැයි රූපේ විඥානේ පිළිගන්න තාක් පස්සය අහුවෙලා. ඒ පස්ස සමුදය කියනකොට ඇහැයි රූපේ සමුදය කියන්න පුළුවන්. ඒක තව මට්ටමකින් බලනකොට ඊට වඩා පේනවා. ඇහැ යටින් තියෙන්නේ අවිද්‍යාව, රූපය යටින් තියෙන්නේ අවිද්‍යාව, විඥානය යටින් තියෙන්නේ අවිද්‍යාව. ඇත්ත දෙයක් නොදන්නකම. මේ ඒවා ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ ඉතින් අර අපිට පේන මට්ටමින් ටික ටික ගැඹුරට යනවා. ඔක්කොම එක සැරේ තේරුම් ගන්න යන්න එපා. බයි මේක දැක්කොත් ඔක්කොටම උත්තර තියෙනවා. එහෙම දෙයක් තියෙනවා මේ ධර්මයේ. ඉතින් දැන් ඕගොල්ලන්ට අර ගිය සතියේ හිටිය අයට ඊට වඩා දැන් අද කියනකොට වැටහෙන්නේ. අද ආපු අයට ඉතින් සමහර විට තාම මූලික මට්ටම. ඒක ආයේ මොකද අපේ තියෙන දෘෂ්ටි නිකම්ම කැඩෙන්නේ නැහැ. වේසි නැහැ. අයිය මේ දන්න එකටමනේ ගැට ගහන්නේ නෑ අපි දන්න ටික පුළුවන් තරම් අයින් කරලා මේ කියන්නේ මොකද්ද කියලා විවෘතව බලන්න උත්සාහ කරනවා. මේ කියන දේ අපි දන්න දෙයට දාන්න ගියාම ආයේ අර හරි දේ තේින්නේ. එකෙන් දැන් මේ කියන දේත් අපි ආයෙ දාන්න යනවා. ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා, විඥාණයෙන් තමයි ඔක පේන්නේ. ওই තුනේ එකතුව පස්සේ ඒ වා අහලා දැන් දාගෙනනේ තියෙන්නේ. ඒකයි මම අර වචනේ දාන්න දුන්නේත් නැත්නම් මානසිකාර කියන එක. මොකද හිතාගෙන ඉන්න මානසිකාරය නෙමෙයි යතන තියෙන්නේ. තජ්ජෝ සමන්නාහාරෝ කියනකොට. ඒක තමයි ඒ කටපාඩම් කරගත්තු එකනේ දැන් දාන්න යන්නේ. ඒකට මොකක් හරි තේරුමක් දාගෙන ඉන්න ඕකට ගලපන්න. ඒ ගලපන්න ගියොත් මේ කියන දේ පේන්නේ. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ධර්මය දැනගන්න එපා කියන එක නෙමෙයි. හැබැයි අපි පුරුදු වෙන්න ඕන මොකක් හරි බලනකොට අර අපි දන්න ටිකට ගලපනවට වඩා මේ කියන එකෙන් දකින්න උත්සාහ කරන්න. ධර්මයේ දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් මොකද්ද? මොකද අපි දන්න ටික හරි වුණා නම් අපිට තව කරන්න දෙයක් නැහැ. නේද? මේ දන්න ටිකේ අඩුවක් තියෙන හින්දාමයි අපිට මොනවා හරි කරන්න. හොඳයි. එතනින් අපි අවසන් කරමු. ඔයාලට සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුළ අපි භාවනාවල යෙදුණා, ධර්ම සාකච්ඡාවල යෙදුණා. මේ කාලය තුළ හොඳ සීලයක් රැකුණා. ඒකට වෙනදා වගේ කතා කරන්න ගියේ නැහැ. හිඳ සීලයක් රැකුණා, කය වචන සංවර වුණා. ඒකට සීල සමාධි ප්‍රඥා වැඩුණා. සීල සමාධි ප්‍රඥා වැඩි වීම විදර්ශනාවක් මහා නිසංස කුසල සංකාරයක් වැඩෙනවා. යන යම් කිසි දවසක නිවන් අවබෝධ කරන කම විපාක දීමේ ශක්තියක් තියෙන බලවත් කුසල සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු විලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැන පිළිවිදිතුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්තා, සතුටටපත් වෙත්තා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. මේ සතුටටපත් වෙන දෙවිදේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමත් ආරක්ෂා කරන සේක්කා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ රෝගයක් සතුරු උපද්‍රවයක් ආදී කිසියම් උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්කා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. එවැගේම මේ ප්‍රෙස් කරපින් යම් කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නවා නම් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳට උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණසම හේතු වාසනා වේවා කියලා මේගේ ඥාතීන්ට අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්මය පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපි මේ නොදන්න කම හින්දා විද්‍යාව හින්දා කරන සංකාර තව ටිකක් ගැඹුරින් වැටහි. ඒ සේරම මේවයි ලක්ෂණ තමයි අනිත්‍යයි අපෝදුකටපත් කරන. මේකෙන් මේ සියලු ධම්මත සබ්බේ ධම්මා සියලු ධර්මතා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති. මේ බව අපේ නුවණට ඇත්ත ඇති හැටියට වැටහෙන්න. යදා පඤ්ඤාය පස්සති. එදාට ඔය මුලාව හින්දා රස කරපු දුක කලකිරීලා අතාරින්න. අතනින් නිද්ද තී දුක්ඛේ. ඔක තමයි නිවනට මාර්ගයේ සමුගු විසුද්ධිය. සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතනින් නිද්ද තී දුක්ඛේ ඒ සමුගු විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අතලි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති. අතලි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු.